විජිත බේරුකොඩ මැතිතුමා මට විනාඩි 12ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ 75%ක පමණ පිරිසක් නියෝජනය කරන අමාත්‍යාංශයක වැචීර්ෂයක් කතා කරන මේ මොහොතේ අමාත්‍යාංශයේ වැඩපිළිවෙල පිළිබඳව සහ නාගතයේ කළ යුතු දේවල් පිළිබඳව බොහෝ කරුණු කාරණා දෙපාර්ශ්වයේම මැති ඇමතිවරුන් සඳහන් කරා. කොහොම වුණත් ළමයින් ගැන ඒ වගේම කාන්තාවන් ගැන මේ රටේ ජනතාව දිහා බලනකොට විශේෂ අවධානයක් යොමු යුතු කණ්ඩායමක්. ඒ වගේම අපි සතුටු වෙනවා මේ විෂය ලැබිලා තියෙන්නේ ඒ රජරට ප්‍රදේශයේ අනුරාධපුරයේ කාන්තාවකට, මවක් විදිහට, කාන්තාවක් විදිහට ඇයට මේ අමාත්‍යාංශය ඉතා පුළුල් විදිහට මේ අමාත්‍යාංශය පිළිබඳ දැකලා ඒ වැඩපිළිවෙල සකස් කරන්න හැකිවේ කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ නැත්තම් දේශයේම සුවඳවත් කරන නැවුම් මල් වගේ ඉන්න දරුවෝ තමයි මේ රටේ අනාගතය. රටේ අනාගත ආයෝජනයේ දරුවෝ කිව්වොත් නිවැරදි. අවුරුදු 18ට වඩා අඩු ළමයි විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ කළා තියෙනවා ළමයි විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි අපි දකිනවා මේ ළමයින්ට අද මේ රටේ ඒ නිසි ආරක්ෂාව, නිසි රැකවරණය, නිසි පෝෂණය තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද දස අතින්ම ඇහෙනවා ළමයින්ගේ අදෝනාව. අද ළමා අපයෝජනය, ළමා ඝාතනයන්, මෙහෙකාර සේවාවට ළමයි යොදව ගන්නවා. විශේෂයෙන් අපි ඊයේ ප්‍රවෘත්ති ආදී දැක්කා. කතරගම ප්‍රදේශයේ 21 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා මේ දරුවන් සිගමන් යෙදවීම පිළිබඳ. ඒ වගේම කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ පහුගිය දවස්වල සඳහන් කරලා තිබුණා විශේෂයෙන්ම පෙරහැර කාලවලදී, ඒ වගේම සෙනසුරදා ඉරිදා වගේ දිනවල කුඩා දරුවන් පාසල් යා යුතු වයසේ ඉන්න දරුවන් පාසල් නොයා ආදායම් උපයන්න නැත්නම් එදිනදා මුදල් උපයන්න දෙමව්පියෝ විසින් යොදවලා තියෙනවා කියන්නේ. ඉතින් ඒක ඇත්තටම ළමින්ගේ අයිතිවාසිකම් කඩවීමක් විදිහට අපි දකිනවා. හැම දරුවෙකුටම සම අධ්‍යාපන අවස්ථාව ලැබෙන්නට ඕන. හැම දරුවෙකුටම ජාති, කුල, ආගම්, තරාතිරම්, වයස් භේදයකින් තොරව මේ රටේ දරුවන්ට නිසි තැන, නිසි ආරක්ෂාව, නිසි ආදරය ලැබෙන්න ඕන කියන කාරණය මම සිහිපත් කරනවා. අපි දන්නවා මේ ළමයි ආරක්ෂා කරන්න ලෝකෙ සම්මුතින් තියෙනවා. ජාත්‍යන්තර සම්මුතින්, ජාත්‍යන්තර ප්‍රඥප්ති, ඒ සියල්ලෙන්ම මේ දරුවන් ආරක්ෂා කරගන්න ඒ වැඩපිළිවෙල තියෙනවා. ජාතික මට්ටමින් ගත්තම අපි දකිනවා ළමා සංවර්ධන අමාත්‍යාංශයක් ආරම්භ කරේ අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි එතුමාට ඒකට ගෞරවය අපි හිමි කළ යුතුයි. මොකද මේ රටේ දරුවන් 30%ක් පමණ ඉන්න දරුවන් වෙනුවෙන් මේ රටේ යුද බිය, අවිනිශ්චිතතාවය නැති කරේ එතුමා 30 වසරක යුද්ධය අවසන් කරලා මේ රටේ දරුවන්ට යහපත් ලෝකයක්, සාමකාමී ලෝකයක් නිර්මාණය කරන්න එතුමා කටයුතු කරා. අපි නැත්තම් අපි දැක්කයි අවදී සයිනයිඩ් කරල බෙල්ල එල්ලගෙන අන්තවාදී අදහස් කවලා T56 අතට දීලා ළමා සොල්දාදුව විදිහට පුහුණු කරලා මේ මිනිස්සු විනාශ කරන්න මිනිස්සුන්ගේ ලේ දකින්න දරුවෝ යොමු කරපු අවදියක් තිබුණා. හැබැයි ඒ අවදිය අවසන් කරලා ඒ දරුවන්ටත් නිදහසේ ඒ අයිතිය භුක්ති විඳින්න, ජීවිතයේ භුක්ති විඳින්න පාසල් අධ්‍යාපනය ලබන්න අවකාශය ලබලා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය සහ එතුමා. ඉතින් එතුමාට ඒක අපි ගෞරව හිමි කරන්නට. ඒ වගේම අපේ තුෂ්ත්‍රා විජේමාන ගරු මන්ත්‍රීතුමිය සඳහන් කළා කාන්තාවන් පිළිබඳ විශේෂ අවධානයක් එක්සත් ජාතික පක්ෂය, ඒ ආණ්ඩුව නැත්තම් JR ජයවර්ධන ජනාධිපතිතුමා යොමු කළා කියලා අපි පිළිගන්නවා. ජනාධිපතිවරයෙක් විදිහට එතුමා කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශයක් නිර්මාණය කරා. ඉතින් ඒක වැදගත්. ඒ වගේම සේවා වනිතායකකයක් නිර්මාණය කරා. ඒක ගැන අපි ඉසලකනවා. නමුත් ඒ එක්සත් ජාතික පක්ෂය රජයකින් ඒවා කරා නම් වර්තමානයේ අගමැතිතුමත් එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරන අගමැතිවරයෙක් ඉන්නේ. ඉතින් එතුමාට පුළුවන් විශාල මුදල් ප්‍රමාණයක් මේ අමාත්‍යාංශයට ලබලා දීලා ප්‍රතිපත්ති සම්පාදනය කරලා අර කියන විදිහට තේරීම් කාරක සභා කාන්තා කොමිෂන් ඒවා ආරම්භ කරලා මෙරටේ කාන්තාවට මෙරටේ දරුවන්ට ඒ අවශ්‍ය නිසි තැන නිසි මඟ පෙන්වීම කරන්නේ කාන්තා කටයුතු ඇමැතිතුමේ ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අද ඒක මුදල් ඇමැතිතුමා කරලත් නැහැ, අගමැතිතුමා කරලත් නැහැ. එහෙම බැලුවම එක්සත් ජාතික පක්ෂේ නායකයෝ යම් දෙයක් කරලා තියෙනවා නම් ඒ ආදර්ශය අරගෙන නැහැ වර්තමාන නායකත්වය. ඒ නිසා අපි වර්තමාන නායකත්වයට විශේෂයෙන් සිහිපත් කරනවා. මෙරටේ අනාගතය වෙනුවෙන්, මෙරටේ අනාගතයේ ආයෝජනයේ දරුවන් වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් මීට වඩා වැඩි අවධානය යොමු කරන්න කියලා. කාන්තාවක් කියන්නේ මවක්. අපේ සංස්කෘතිය තුළ ගෙදර බුදුන් අම්මා කියන්නේ කාන්තාවට. තොටිල්ල පදවන හස්තේ ලොව ආණ්ඩු කරේ කියන්නේ කාන්තාව. ඉතින් කාන්තාව මවක් විදියට මාතෘත්වයේ සුවඳ, මාතෘත්වයේ ගුණය තුල තමයි සමස්ත සමාජයේ සමස්ත ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ. එවැනි ශිෂ්ටාචාරයක ඒ මාතෘත්වයට මව් කෙනෙකුට නැත්තම් කාන්තාවට මේ සමාජයේ නිසි සැලකිල්ල තියනවද කියන එක ප්‍රශ්නයක්. අපි දකිනවා අද මාධ්‍ය දිහා බැලුවම හුඟක් වෙලාවට වෙළඳ භාණ්ඩයක් විදිහට කාන්තාව යොදාගන්න. වෙළඳ ප්‍රචාරණවල තම තමන්ගේ භාණ්ඩ වෙළඳපළ ආර්ථික ක්‍රමය තුළ සියල්ල මුදල් මත රැඳිලා තියෙන මේ රටාව තුළ කාන්තාව යොදාගන්නේ ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට. කාන්තාවගේ නිරාවරණය වුණු ලැම, එහෙම නැත්නම් නිරාවරණය වුණු පපු ප්‍රදේශ, එහෙම නැත්නම් නිරාවරණය වූ දෙකකුල් මේ සියල්ල යොදාගන්නේ විවිධ භාණ්ඩ නිෂ්පාදනය කර. විශේෂයෙන්ම ලිංගිකත්වය මතු කරලා ඒක ආකර්ෂණය කරලා එවැනි භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා හුදු ප්‍රචාරණ මාධ්‍යයක් විදිහට යොදාගන්නවා. නමුත් කාන්තාව කියන්නේ කාන්තා රත්නයක්, මවක්, ඒ වගේම දියණියක්, සහෝදරියක් විදිහට ඒ සමාජයේ සලකන්න පුරුදු පුළුවන් විදිහට මේ ආකල්ප මේ පරිවර්තනයක් කරන්න. ඒ සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශේ නැත්තම් ළමා සංවර්ධන අමාත්‍යාංශයට යම් හැකියාවක් තියෙනට මේක ඒ අමාත්‍යාංශයට විතරක් මේක බාර දීලා ඒ වගකීම එතුමීට විතරක් පවරන්න බෑ. මේකට මුදල් අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වෙන්න ඕනේ. රටේ නායකයා විදිහට අගමැතිතුමා, ජනාධිපතිතුමා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම සංස්කෘතික ඇමතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සියල්ල සම්බන්ධීකරණය කිරීම තුළින් සුවිශාල වැඩපිළිවෙලක් දියත් කළ යුතු වෙනවා. කාන්තා අපි අර මන්ත්‍රීවරයන් සඳහන් කරන්න ඕනි කාන්තාව ගැන කතා කරනකොට ඒ කාන්තාව තමයි මේ රටේ ආර්ථික ශක්තිය කියලා හඳුන්වලා දුන්නා. අපි දකිනවා ඇඟලුම් කම්හල් තුල, තේ කර්මාන්ත ශාලාව තුල රබර් ගහ වටේ කැරකෙන්නේ, ඒ වගේම ගොවි බිම් වල හේන් වගාව තුල, කුඹුරු වගාව තුල, ගෙවතු වගාව තුල විදේශ ගත වෙලා ඒ දහඩිය කඳුළු වගුරන්නේ ඒ දරුවන් ආරක්ෂා කරන්න, නැත්තම් තමන්ගේ පවුල් සමාජය තුල නැත්තම් ඒ පවුල දියුණු කිරීම සඳහා තමයි කාන්තාව හැසිරෙන්නේ. ඒ නිසා ඒ කාන්තාවට විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. අපේ වෛද්‍ය සදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමේ සඳහන් කරා වගේ ඇත්තටම ආර්ථිකම වටිනාකමක් කාන්තාවට නැහැ. බලන්න කාන්තාව උදේ පාන්දර නැගිට්ටම් දරුවන්ගේ වැඩ, මහත්තයාගේ වැඩ, නිවසේ වැඩ, ඒ වගේම ආහාර සකස් කිරීම, ඇඳුම් පිරිසිදු කිරීම මේ සියලු දේවල් කරන්නේ කාන්තාව. අවසානයේ ආහාර හැමෝටම ආහාර බෙදලා දීලා හැමෝම කෑවට පස්සේ තමයි කන්නේ. සමහරවිට නිරාහාරව ඉඳ වෙනවා. ඉතින් මේ රජයේ අර අත්‍යවශ්‍ය බඩු වලට රුපියල් 67ක් අඩු කරලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට එතුමියට යම් සහනයක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. නමුත් ඒ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් මේ නිසා මේ කාන්තාවගේ ආර්ථික වටිනාකම ජාතික ආදායමට එකතු වෙන්නේ නැහැ. එක ස්වයන් සේවාවක් විදිහට තමයි ඒක අර්ථ දක්වලා තියෙන්නේ. අර ඇමතිතුමේ කියන විදිහට විදේශ රටකට ගිහිල්ලා ඒ විදේශ රටේ ළමයි බලාගන්න, තමන්ගේ ළමයි කවුරුත් බලාගන්න නැතුව ඒගොල්ලෝ අසරණ වෙලා ඉද්දි විදේශ රටවල ගිහිල්ලා මුදල් වලට වෙනත් අයගේ දරුවන් බලාගන්න, වෙනත් අයගේ කුස්සිය වැඩ කරනවා, වෙනත් අයගේ ඇඳුම් පිරිසිදු කරනවා, ඒ වගේම වෙනත් අකටයුතුකම් වලත් ඒ කාන්තාව යොදා ගන්න. අපි දන්නවා සමහරලාට ගිහිල්ලා එන ගහලා වෙනවා, සමහරලාට මිනි පෙට්ටියෙන් එන්න වෙන්නේ. ඒ මේ රටට විදේශ මුදල් ගේන්න යන කාන්තාව මේ රටේ ආර්ථිකය සකස් කරන්න, සවිමත් කරන්න, ඒ රන් පවුන් ගේන්න යන කාන්තාවන්ට වෙන දේවල්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම බොහොම වැදගත් විදියට අපි දකිනවා. දැන් ළමයි ගත්තම
විනාඩියක් තියෙන උරුම
ඒ ළමයි ගත්තම අපි දැක්කා පහුගිය කාලේ ළමයින්ට වෙලා තියෙන විනාශය. මොකද අර සේයා දැරිය, ඒ වගේම විද්‍යා දැරිය, මේ වගේ දරුවෝ කියන්නේ මල් වගේ දසත සුවඳ හමන ඒ දරුවන් තලලා පොඩි කරලා අපයෝජනයට ලක් කරලා ඝාතනය කරා. ඉතින් මේ 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 දරුවන්ගේ මේ ලතෝනියේ වේදනාව මේ කඳු ගංගා තුළ විතරක් නෙමෙයි මිනිසුන්ගේ සිස්සතන් තුළ දහස් වාරයක් රැව් පිළිරැව් දෙනවා. නිසා මේ පිළිබඳව ආණ්ඩුව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඒ කාන්තා කටයුතු ඇමැතිතුමියට තව තවත් ශක්තිය ලැබලා දීලා ප්‍රතිපාදන ලැබලා දීලා ඒ අමාත්‍යාංශ සම්බන්ධීකරණයට වැඩපිළිවෙලක් දීලා මේ වගේ දේවල් නැති කරන්න බැරි වෙයි. නමුත් අවම කරන්න පුළුවන් වෙයි. ඉතින් අපේ එක මන්ත්‍රීතුමියක් වාර අකුරැස්සේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ඒ සිය දෙනෙක් අපයෝජනයට ලක් කළා කියලා. ඉතින් එහෙම කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ඕනේ. දඩුවම් දීලා තියෙනවා. ඉතින් කොහොමන අපි කියන්නේ මේක අපේ පක්ෂේ නැත්තම් මේ ආණ්ඩු පක්ෂේ වැරද්ද කරා නම් ඒ වැරද්දට නිසි දඩුවම දෙන්න ඕනේ. ළමයි කියන්නේ අපි ආදරයෙන් ආරක්ෂා කරගන්න ඕනේ, රැක බලා ගන්න ඕනේ පිරිසක්. අද ළමයි වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රඥප්තියෙන් සම්මුතියෙන් නීති තියෙනවා. ජාතික මට්ටමේ වැඩ පිළිවෙල තියෙනවා. අද කාන්තාව වෙනුවෙන් අපි දන්නවා මම දන්නේ කාන්තා කාර්යාංශ තියෙනවා, පොලිසියවල තියෙනවා. කාන්තා කටයුතු ඇමති කෙනෙක් ඉන්නවා, පළාත් සභාවල පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තු ඒ කාන්තාව වෙනුවෙන් කටයුතු කරන මේ විදිහට ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ ඉතින් ජාත්‍යන්තර විදිහට මේ පිළිබඳ අවධානය යොමු කරනවා නම්, ජාතික මට්ටමින් අවධානය යොමු කරනවා නම්, ඉතින් ජනතාවක් විදිහට මේ සියල්ල සූදානම්. අවසාන වශයෙන් මේ රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික ප්‍රශ්න විසඳීමේ ස්වභාවය අනුව තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. ඒ නිසා මේ රටේ මානව අයිතිවාසිකම් සහ මානව අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ නැත්නම් දරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ නැහැ. කාන්තාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවෙන් සම්පූර්ණ ඒ නිසා කාන්තා කටයුතු ඇමැතිතුමිය මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. මේ අදාළ සැලකිල්ලට අරගෙන මේ පිළිබඳව සාධනීය වැඩපිළිවෙලක් යොදන්න කියන ඉල්ලීම කරමින් අතර වෙනවා. බොහොම ස්තුතියි.
ගරු කාර්ය මස්ථාන මන්ත්‍රීතුමා.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. ගෞරව ප්‍රති சபாநாயகர் அவர்களே, மகளிர் மற்றும் சிறுவர் அலுவலர் அமைச்சின் விவாதத்தில் ஒரு வேறுபட்ட நோக்கில் இந்த உயரிய சபையில் எனது கருத்துக்களை முன்வைக்க கிடைத்தமையிட்டு மகிழ்ச்சி அடைகிறேன். நல்லாட்சி நோக்கில் அமையப்பெற்ற தேர்தல் விஞ்ஞாபனத்தின் பெண்களுக்கானதொரு புதிய இலங்கையினும் இடையத்தில் சம அந்தஸ்துடனான பிரஜைகளாக பெண்களையும் மாற்றுவதற்கு வாக்குறுதி அளிக்கப்பட்டுள்ளதுடன் அனைத்து பெண்களும் பாதுகாப்பான தொழில் அல்லது வருமானம் திரட்டும் செயற்பாடுகளை அடைவதற்கான சந்தர்ப்பத்தை வழங்கல், அபாயங்களை எதிர்கொள்ளக்கூடிய பெண்கள் உரிமைகள் மற்றும் உறுதிகளை பாதுகாப்பதில் அரசின் பொறுப்புகளை உறுதி செய்தல் என்பன போன்ற விடயங்கள் குறிப்பிடப்பட்டுள்ளன. நான் வடமாகாணத்தை பிரதிநிதிப்படுத்தும் ஒரு உறுப்பினர் என்ற வகையில் கடந்த 30 வருட கால யுத்தத்தின் காரணமாக எமது நாட்டின் குறிப்பிடத்தக்க எண்ணிக்கையிலான பெரும்பாலான பெண்கள் தமது கணவன்மார்களையும் பிள்ளைகளையும் இழந்து, அதேபோல பிள்ளைகள் தமது பெற்றோர்களையும் இழந்தும் பாரிய மன அழுத்தங்களுக்கு மத்தியில் பல இன்னல்களுக்கும் முகம் கொடுத்து வருவது ஒரு பாரிய சமூக பிரச்சனையாக உருப்பெற்றிருப்பதை இங்கு குறிப்பிட வேண்டும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, கௌரவ அமைச்சர் அவர்கள் நன்கு அனுபவம் வாய்ந்த அரசியல் பின்புலம் நிறைந்த குடும்ப பின்னணியை கொண்ட ஒரு கிராமிய பெண்மணி என்ற வகையில் கிராமிய மட்டத்தில் பெண்கள் சிறுவர்களுக்கான பிரச்சனைகள் பற்றிய நிறைவான அறிவு இருக்கும் என்பதனை நான் நன்கு அறிவேன். அவர் பிரதிநிதிப்படுத்தும் அனுராதபுரம் மாவட்டத்தை போன்று நான் பிரதிநிதிப்படுத்தும் வன்னி தேர்தல் மாவட்டத்தில் வவுனியா, மன்னார், முல்லைத்தீவு மாவட்டங்களிலே கடந்த கால யுத்தத்தின் காரணமாக வாழ்க்கையில் மகிழ்ச்சி, நிம்மதி, குறிக்கோள்களை இழந்து தவிக்கும் நூற்றுக்கணக்கான அப்பாவி விதவைகளும் சிறுவர்களும் பாரிய சவால்களுடன் நாளையை பற்றிய அவநம்பிக்கையுடன் காலத்தை கழித்து வருகின்றனர். வாழ்வாதார பிரச்சினை, சிறுவர் பராமரிப்பு, வீட்டு பிரச்சினை போன்ற இன்னொரு தேவைகளை எதிர்பார்த்த வண்ணம் வாழ்க்கையை தொடர்கின்றனர். அதேபோல கௌரவ சிறுவர் விவகார ராஜாங்க அமைச்சர் அவர்களும் யுத்தத்தின் கோரத்தன்மையை நேரில் அனுபவித்த ஒரு குடும்பத் தலைவி என்பதனை இச்சந்தர்ப்பத்திற்கு நிறைவு கூற வேண்டும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, வன்னி மாவட்டத்தில் யுத்தத்தின் காரணமாக விதவையாக்கப்பட்ட நூற்றுக்கணக்கான பெண்களும் வறுமை நிலை காரணமாக வெளிநாடு சென்ற தாய்மாரின் பாதுகாப்பும் பராமரிப்பும் அற்ற குழந்தைகள் துஷ்பிரயங்களுக்கு உள்ளாவதை நாம் தினமும் ஊடகங்கள் வாயிலாக அறிந்து கொண்டிருக்கின்றோம். பெண்களையும் சிறுவர்களையும் ஒருவரிலிருந்து ஒருவரை பிரித்து பார்க்க முடியாத இயற்கை பிணைப்புடனான உறவுமுறையாகும் என்பதனை நாம் அறிவோம். ஒரு பெண் பாதிக்கப்படும் போது உடனடியாக முழு குடும்பமே பாதிக்கப்படும். விதவை பெண்கள் சிறுவர் பாதுகாப்பு விடயத்தில் அண்மை காலமாக எமது அதிமேதக ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள் அர்ப்பணிப்புடன் பல பயனுள்ள முன்னோடி திட்டங்களை செயல்படுத்துவது வரவேற்கத்தக்கதாகும். சிறுவர் எதிர்நோக்கும் பிரச்சனைகளை இனம் கண்டு அவற்றை தீர்ப்பதற்கு ஆக்கப்பூர்வமான கலந்துரையாடல்கள் மேற்கொள்வது சிறுவர்களின் நலன் தொடர்பில் அக்கறையுள்ள துறைசார் நிறுவனங்களின் பாரிய பொறுப்பாகும் என நான் நினைக்கிறேன். கிராமிய மட்டத்தில் சிறுவர்கள் உளவியல் ரீதியாக சந்தோஷமாக இருப்பதற்கான சூழ்நிலைகளை உருவாக்குவதில் அரசு உரிய கவனம் செலுத்த வேண்டியுள்ளது. அதற்காக சிறுவர்களுக்கான விளையாட்டு மைதானங்கள், சிறுவர் பூங்காக்கள், சிறுவர் நூலகங்கள் மற்றும் சிறுவர் கழகங்கள் கிராமங்கள் தோறும் அமைக்க வேண்டும். சிறுவர்களின் பாதுகாப்பை தேசிய பாதுகாப்பாக கருதி உறுதிப்படுத்துவதுடன் சிறுவர் மற்றும் பெண்கள் துஷ்பிரயோகத்திற்கான உச்ச தண்டனை நிர்ணயிக்கப்படல் வேண்டும். யுத்தத்தால் பாதிக்கப்பட்ட வறிய குடும்ப சிறுவர்களின் கல்விக்கும் மற்றும் திறன் மேம்பாட்டுக்கும் விடயத்தில் அரசு நிவாரண உதவிகள் வழங்கப்படுவதுடன் பாடசாலை கல்வியை இடைநடுவே கைவிட்ட 18 வயதை தாண்டாத அனைத்து சிறுவர்களுக்கும் மாற்றுக் கல்வி முறைமையில் உருவாக்கப்படல் வேண்டும். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, எமது நாட்டை பல நூற்றாண்டுகளாக பௌத்த, இந்து, இஸ்லாமிய மற்றும் கிறித்தவ சமய பின்னணியில் போஷித்து தன்மானமும் வெட்கமும் கௌரவமும் மிக்க மனிதராகவும் ஒரு விழுமிய மிக்க சமமாகவும் வளர்ந்த நாம் இன்று சர்வதேச அழுத்தங்கள் காரணமாக சிறுவர்கள் உரிமைகள் என்ற பின்னணியில் மனித உணர்வுகளுக்கு அப்பால் இயந்திர மனிதர்களாக மாற்றப்பட்டு சிறுவர்களுக்கு மத்தியில் பாலிய கல்வியை ஊக்குவித்து திருமணத்துக்கு முந்திய பாலியல் உறவை அல்லது விவசாயத்தை ஒரு சர்வசாதாரணமான விடயமாக மாற்றும் ஒரு துப்பாக்கி நிலைமையை நாம் எதிர்கொண்டுள்ளோம். இது எமது கொள்கை பிரகடனங்களாக மாறியுள்ளன என்பதனை மிகவும் கவலைக்குரிய விடயமாகும். மிக அண்மையில் சில ஐநா அமைப்புகளின் அரசை வலியுறுத்தியபடி சிறுவர் திருமணம் மற்றும் 15 வயது கருவுறல் எனும் பிரச்சினைகளை எதிர்கொள்வதில் இலங்கை பாரிய முன்னேற்றம் கண்டுள்ளது நிலையிலும் இலங்கையின் பல சிறுமிகள் கவனையினமற்ற குழந்தை பருவம் மற்றும் அவர்களது முழுமையான உள்ளார்த்தத்தை அறியாது இன்றும் பாதிக்கப்பட்டுள்ளனர். 2015 இலங்கையின் 12-17 வயதுக்குட்பட்ட 20,780 சிறுமிகள் திருமணம் முடித்து அல்லது துணையுடன் சேர்ந்து வாழ்கின்றனர் என புள்ளி விவரங்கள் குறிப்பிடுகின்றன. குடும்ப சுகாதார பணியத்துக்கு அமைய பதிவு செய்யப்பட்ட அனைத்து கருவுற்ற தாய்மார்களிலும் 5.3% 13 வயது பெண்கள் ஆவார். அதேபோல இலங்கையில் 4 பெண்களில் ஒருவர் தமது 18 வயதை அடைவதற்கு முன்னரே பாலியல் துன்புறுதலுக்கு உட்படுகின்றனர் என்பதனை இங்கு குறிப்பிட்டே ஆக வேண்டும். இந்த புள்ளி விவரங்களின்படி திருமண வயதை மேலும் அதிகரித்து இந்த சமூக பிரச்சினைக்கு தீர்வு காண்பது சாத்தியமற்றது என்பது புலப்படுகின்றது. அதேபோல பாடசாலை கல்வியை 18 வயது வரை கட்டாயப்படுத்தி இந்த பிள்ளைகளுக்கு குடும்ப கட்டுப்பாட்டு வழிகளை போதிப்பது அல்லது ஆணுறை விநியோகத்தை வியாபிப்பது இதற்கான பொருத்தமான தீர்வு அல்ல. இதன் மூலம் இலங்கை சிறுவர் மீதான பாலியல் துஷ்பிரயோகம் மேலும் மோசமடையலாம். ஒழுக்கமற்ற ஒரு பரம்பரை எமது நாட்டில் உருவாக்கப்படலாம். கல்வி அமைச்சின் பிரசுரிப்பு பிரிவின் தகவலுக்கு அமைய 9ஆம் வகுப்பு மாணவர்களுக்கு வழங்க தயார் நிலையில் உள்ள பாலியல் கல்வி எனும் நூல் மாணவர் அறிவுறுத்தலை விட குறிப்பாக கலப்பு பாடசாலைகளில் பெண் பிள்ளைகள் துன்புறுத்தப்படுதலுக்கு வழிவகுப்பதாகவே உள்ளது. அந்த புத்தகத்தில் 10ஆம், 12ஆம் மற்றும் 24ஆம் பக்க புகைப்படங்களும் உருவப்படங்களும் மிகவும் ஆபாச நிலையிலே உள்ளன. இந்த வெளியீடு உடனடியாக தடை செய்யப்பட வேண்டும். இவ்வாறான பாட புத்தகங்களை வெளியிடுவதற்கு முன்னர் சமய மற்றும் சமூக தலைமைகளுடனான கலந்துரையாடல் மிகவும் அவசியமாகும். எனவே பிள்ளைகளை வளமாகவும் ஆண் பெண் உறவை ஒரு புனிதமான விடயமாகவும் முறைகேடான பாலியல் உறவை ஒரு பாவமாகவும் நோக்கும் நாம் எமது சிறுவரின் கல்வி மற்றும் திறன் மேம்பாட்டில் காட்டும் ஆர்வம் அவர்களது கட்டிலமை பருவ உணர்வுகளை முடக்குவதாகவோ அல்லது முறைகேடான கலாச்சாரம் சீர்கேடுகளை தூண்டுவதாகவோ அமையலாகாது என கூறி எனது உரையை நிறைவு செய்து கொள்கிறேன். நன்றி.
கீதா குமாரசிங்க ஒரு தகுணு பலாத்தம நீதிக்கணும் காந்தா புத்துமீட்டு கொச்சர் எல்லாத்துக்கும் மதியாது. நமக்கு காலையே நான் வினாடி துலாயத்தியேன்.
ගරු නියෝජ කතානායකතුමනි මම දැනගන්න කැමති කොපමණ වේලාවක් මට වෙන් කරලා තියෙනවද කියලා.
විනාඩි 12යි.
බලන්න ගරු කතා නියෝජ කතානායකතුමනි අපේ රටේ කාන්තාව දරුවන් ඉතාම බරපතල විදිහට ආර්ථිකව සමාජීයව දේශපාලනිකව අසරණ කරලා තියෙන අවස්ථාවකදී තමයි ඔබතුමන් සඳහන් කළ පරිදි මුළු දකුණු පළාතම නියෝජනය කරන එකම කාන්තා නියෝජිතවරිය හැටියට මේ අවස්ථාව මම ලබා ගන්නවා. මම ඒ ගැන සතුටු වෙනවා. කාන්තාවට ඇති අසාධාරණයේ ගැන වැඩි විස්තර කියන්න උවමනාවක් නැහැ. ලැබෙන කාලයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවකට ලබා දෙන ඒ සොච්චම් වේලාව දිහා බලාගෙන ඉන්නකොට හිතා ගන්න පුළුවන් මොන විදියටද ඒ කරුණු කාරණා කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මේ වැඩිම ඡන්ද බලයක් ලබා දීලා තියෙනවා. වැඩිම ඡන්දයක් තියෙන්නේ කාන්තාවට. එහෙමනම් මේ රට නියෝජනය කරන සියලුම හිමිකම් වලින් මේ රටේ සියලු පුරුෂ පක්ෂයටද කාන්තා පක්ෂයටද කියලා දෙපක්ෂේම ගත්තාම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දෙන ශ්‍රමිකයින් අතර රටට විදේශීය විනිමය වැඩිපුරම ලබා දෙන පීතෘ සමාජයක් කියා ගත්තද වඩාත් වෙහෙසකර වූ වඩාත් තමගේ ජීවිතේ පරදුවට තබමින් කටයුතු කරන කාන්තාව වෙනුවෙන් මේ රටේ තවමත් සාධාරණයක් ඉටු වී නැති බව ඉතාම කනගාටුවෙන් වුවත් මා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ පවසන්නට කැමතියි. බලන්න කාන්තා සහ ළමා අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමනි එතුමියට වෙන් කරලා තියෙන මුදල දිහා බලන්න. මේවා පක්ෂ පිළිබඳ ප්‍රශ්න නෙවෙයි. මේවා සමස්තයක් වශයෙන් මේ රටේ ජීවත් වෙන සියලු කාන්තාවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් එතුමියගේ අමාත්‍යාංශයට ලබා දීලා තියෙන මුදල දිහා බලන්න. ඒ මුදල එන්න එන්නම අඩු කරමින් යෑමෙන් මම දන්නේ කුමක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ තුලින් එසේ කප්පාදුවට පත් කළ ඒ මුදල් තුලින් එතුමියට ඉදිරියට කටයුතු කිරීමට අවස්ථාවක් හරියාකාර ලැබෙනවාදයි මට සැකයක් ඇති වී තිබෙනවා. මේ රටේ අම්මා එසේ නැත්නම් මේ දරුවන් ජීවිතේ ආරම්භ කරන්නේ අම්මා තමන්ගේ දරුවව පූර්ව ළමාවිය සංවර්ධන ආයතනයකට එහෙම නැත්නම් අපි කියනවා නම් මොන්ටසෝරියට ගිහිලා බාර දීලා දරුවෙකුගේ ජීවිතේ අනාගතය පිළිබඳ සියලු කටයුතු සම්පාදනයේ දරුවාගේ වයස අවුරුදු 6 වෙනතුරු ඔවුන් ගත කරන්නේ පූර්ව ළමාවිය මධ්‍යස්ථානයක එහෙම නැත්නම් මොන්ටසෝරියක. මේ රටේ මොන්ටසෝරිවල එහෙම නැත්නම් මේ පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරීන් වශයෙන් පත් කර ඇත්තේ ඔවුන්ට නිසි ප්‍රායෝගික දැනුමක් ලබා දීලාද? නමුත් එක රජයක් හැටියට කළ යුතු දෙයක් ඔවුන් මේ රටේ අනාගතය හසුරවන හස්තයේ බැවින් සියලු මේ මොන්ටසෝරි ගුරුවරුන්ට අනිවාර්යයෙන් මානසිකව සහ දරුවන්ව යහමගට ගෙනෙන තත්ත්වයන් උදාකර ගැනීම පිළිබඳ පූර්ව ලබා දිය හැකි උපරිම අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ යුතුයි. ඒ කිසි දෙයක් අවශ්‍ය නැහැ. අද බලන්න ඒ එවැනි තැන්වල වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් ගෙවන සොච්චා මුදල ගැන අපි 2500ක් දුන්නා. ඒකත් අඩු කරලා දාලා කොහොමද එයා ජීවත් වෙන්නේ? තමන්ට ජීවත් වීම සඳහා පිළිසරණක් නැති ඒ කාන්තාවට ගෙදර ඉන්න තමන්ගේ දරුවට කිරිටික අරන් දෙන්න බැරි ඒ කාන්තාව කොහොමද මොන්ටසෝරියට ඇවිල්ලා අනිත් අයගේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ? එම නිසා මේ වහාම ඉවත්කොට මේ පූර්ව ළමාවිය සංවර්ධන කටයුතු සඳහා වැඩ කරන කාන්තාවන් සඳහා අනිවාර්යෙන් වැටුපක් ඔවුන්ට ජීවත් වීමට වැටුපක් සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි විදේශීය රටවල් වල ගොස් සිටින ශ්‍රමිකයන් කාන්තාවන්ට එදත් අදත් තවමත් නීතිවල ඇති අවාසනාවන්ත තත්ත්වය නිසා ඔවුන්ට සිදුවෙලා තියෙනවා වහලුන්ගේ තත්ත්වයෙන් වැඩ කරන්න. අපි ගම්මු වෙනත් රටක් ෆිලිපීනේ වගේ රටක්. ඒ රටෙන් යන ශ්‍රමිකයාටත් ශ්‍රී ලංකාවෙන් යන ශ්‍රමිකයාටත් සලකන්නේ දෙවිදියකට. හේතුව ඔවුන් යම්කිසි අධ්‍යාපනික තත්ත්වකින් ඉහළට ඇවිල්ලා ඒ යන අය පුරුදු පුහුණු කරලා ඒ රටවල් වලට එවලා තියෙන්නේ. එවිට ඔවුන්ට ඔවුන්ගේ තත්ත්වය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලදී වෙනසක් දකින්න පුළුවන්. ඔවුන්ව ලේසියෙන් අමාරුවේ දාලා වහල් භාවයට පත් කරගන්න බැරි වෙනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ජනතාව හැටියට අපි කනගාටුවට සහ දුකට පත් වෙන්න ඕනේ. මොකද අපේම සහෝදරියන් අද බැරදිග වගේ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල වහල් සේවයේ තවමත් නිරත වීම ගැන ඔවුන් සඳහා ඔවුන්ව මේ රටින් යවන ඔවුන්ට මේ රස්සාවල් ලබා දෙන ස්ථානවල ඉන්න ජාවාරම්කරුවන් සඳහා නීතිමය වශයෙන් රටක් බැඳිය යුතුයි. නීතිමය වශයෙන් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුයි. මේ අයගේ ජීවිත සඳහා ඔවුන් වගකිය යුතු බවට කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඊටත් වඩා ඇඟලුම් ශේස්ත්‍රයේ තමන්ගේ ජීවිතයේ තාරුණ්‍ය, තමන්ගේ ආත්මය, ආත්ම ගරුත්වය, මේ සියල්ල ඇඟලුම් ශේස්ත්‍රයේ ඉන්න කාන්තාවන් විසින් පරදුවට තබා තමන්ගේ ජීවිතයේ සොච්චමක් සොයා ගන්නවා. බොහෝ විට මේ සොච්චම සොයා ගන්නට මේ කාන්තාවන්ට සිදු වී තිබෙන්නේ තවමත් මේ මිලිච්ඡ දායාදය ඉල්ලන රටක් බවට අපේ රට තාමත් පත් වෙලා තියෙන නිසා මං හිතන්නේ නීතිමය වශයෙන් මේ රටේ නතර කළ යුතු දෙයක් තමයි කාන්තාවගෙන් දායාදය ඉල්ලීම. තමන් දායාදය දීලා විවාහ වෙලා ඊළඟට මැද පෙරදිගට ගොස් වහල් සේවයේ යෙදෙමිනුත් ජීවිතේ අනන්ත අප්‍රමාණ මහවිශාල දුකද තත්ත්වයකට පත් වෙලා තිනවා. මේ වගේ තත්ත්වයකට පත් වෙන්නද තමුන්නාසලා මේ රටේ කාන්තාවන්ගේ ජීවිත සුඛිත මුඛිත කරනවා. මේ රටේ කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන බවට දුන් පොරොන්දු ඉෂ්ට කරමින්ද අද කාන්තාවට තමන්ගේ ණයබර එන්න එන්නම වැඩි වී තිබෙනවා. හැම පැත්තෙම ණය බර වැඩි වෙනකොට ස්වාමියාට 25,000ක් දඩේ වදිනකොට කහ ඉර පැනලා ගෙදර එන තමන්ගේ ස්වාමියා එන්නේ 25,000ක් දඩ ගෙවලා එදා මාසෙ පඩියක් නැතුව. එතකොට ඒකෙන් දුක් විඳින්නේ කාන්තාව. ස්වාමියා මැරෙන්නේ නැතුව ගෙදර එනවා කියලා අර්ජුන අපේ අතිගරු අවාතතුමා කියනවා. නොමර මරණ එකයි මැරණ එකයි ඇමතිතුමා ලොකු වෙනසක් තියෙනවා. අරකට කියන්නේ නොමර මැරෙනවා මරණවා කියලා. මාසෙ පඩිය හැමදාම 25,000 අඩුවෙවි ගියොත් එයාව එක පාරින් මැරණවට වැඩිය හැමදාම මැරි ජීවත් වෙන පවුලක් ඇති කරගන්න වෙනවා. ඒක ගැන මම ඔබතුමාට මීට වඩා කතා කරන්න යන්නේ මගේ කාලේ ඊට වඩා වටින නිසා. එතකොට මේ රටේ අර රත්තරම් මාල රත්තරම් බඩු බේරලා දෙනවයි කිව්ව තමුන්නාසලා කී දෙනෙක්ගේ විතර රත්තරම් බඩු බේරලා දුන්නද කියලා මම අහන්න කැමති. දූෂණය කාන්තාවන්ට අපචාර ඒව නතර කරනවයි කියලා ආපු කට්ටිය අද කොහෙද ඒව නතර කරලා තියෙන්නේ කියලා මං අහන්න කැමති. දිගින් දිගටම කාන්තාවන්ට වෙන අතරවල සීමාවක් නැහැ. ඒව තුල කිසිම සංවරයක් නැහැ. නීතිය වල් වැදිලා තියෙන තත්ත්වයක් ඒ තුලින් අපි දකිනවා. ඒක නිසා මේ රටේ කාන්තාවන් වෙනුවෙන් වාහන ලබා දෙන්නට රත්තරම් බඩු බේරලා දෙන්නට යෝජනා කරගෙන පොරොන්දු වෙමින් පැමිණි යහපාලන මුවාවෙන් කටයුතු කරන තමුන්නාසලාගෙන් මම මේ ප්‍රශ්නේ අහනවා. කී දෙනෙකුට එවැනි උදව් උපකාර කරලා තියෙනවද කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ
ඔබතුමේ කාලය නම් අවසන්. ඔබතුමේ දැන් අපේ ඇමතිතුමියගේ කාලය තමයි මේ ගන්නෙ. හොඳයි.
ඇමතිතුමියට මම ඉස්සෙල්ලාම ඉතින් කිව්වනේ මෙතුමියට තව මුදල් ටිකක් ලබා දෙන්න කියලා. ඒ නිසා ඇතුමිය මට විනාඩියක් දෙයි.
රජ රට රුහුණට සලකනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳයි.
මට කියාගන්න තියෙන බොහෝ දේවල් තියෙනවා. ඇත්ත වශයෙන්ම මං හිතන දවසක් හරි මදි මේක මේක කතා කරලා
හොඳයි අපි අවසන් කරමු
කියලා ඉවර කරන්න. එසේ නම් ඔබතුමිරි ස්තුතිවන්ත වෙනවා.
ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිතුමිය
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, අද උදෑසන සිට මේ දක්වා මාගේ අමාත්‍යංශයේ වැසීසිය සම්බන්ධව යෝජනා චෝදනා ඒ වගේම විවේචන ගණනාවක් මේ අවස්ථාවේදී සිදු වුණා. ඒ සියලු දේ මම බොහොම සතුටින් බාර ගන්නවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා ඒ සියලු දෙනාටම මේ විවාදයට සම්බන්ධ වීම සම්බන්ධව. ඒ වගේම කාලය හරස් වෙලා තියෙන නිසා මේ හැම දෙයකටම පිළිතුරු ලබා දෙන්න මට කාලය ප්‍රමාණවත් නැහැ. ඒ කෙසේ වෙතත් ඒ සියලු දේවල් සැලකිල්ලට අරගෙන වඩාත් ඵලදායි විදිහට සියලු දෙනාගේම සහයෝගයෙන් ඉදිරියේදී මේවා නිවැරදි කරමින් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ජාතික ප්‍රතිපත්ති හා අනාගත ඉලක්කයන් පදනම් කර ගනිමින් රටේ සමස්ත ජනගහනයෙන් 51%ක් වන කාන්තා පරපුරේත් 35%ක් වන දරුවන් පරපුරේත් ළමා පරපුරේත් උන්නතිය වෙනුවෙන් අපේ අමාත්‍යාංශය ඉටු කරන කාර්යභාරය ඉතාමත්ම පුළුල්. එවැගේම අපේ අමාත්‍යාංශයේ පසුගිය වසර කාලය තුළ කර තිබෙන වැඩකටයුතු සමාජ ආර්ථික දේශපාලන අධ්‍යාපනික සෞඛ්‍ය සංස්කෘතික ඇතුළු ශ්‍රේෂ්ඨ රාශියක් ඔස්සේ අපි භෞතික හා මානව සම්පත් විධිමත් කළමනාකරණයක් ඇතුව කටයුතු කර තිබෙනවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හැමෝගෙම විවේචනයක් තිබුණා ලබන වසරට අපිට වෙන් වෙලා තියෙන මුදල සම්බන්ධව. ඒ වගේම මේ වසර තුළ අපි විශේෂයෙන්ම පහුගිය රජයන් එක්ක සාපේක්ෂව ගත්තාම 2016 වර්ෂයට අපිට සැලකිය යුතු මුදලක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ලබන වසරේ මුදල ප්‍රමාණවත් නැති බව සියලු දෙනාම ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී මේවා වැඩි කර ගැනීමට අපිට මොනයම් හෝ වැඩපිළිවෙලක් තුල කර ගැනීමට උත්සාහයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේවා වෙනස් කර ගැනීමට. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අමාත්‍යාංශය හරහා ආකාර කීපයකින් කාන්තාවන් හා ළමුන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනවා. නීතිමය හා ප්‍රතිපත්තිමය සංවර්ධනය, ආයතනික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය කිරීම, වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රතිලාභ ලබා දීම, මනා සම්බන්ධීකරණය හා මෙහෙයුම්කරණය. එවැගේම මම විශ්වාස කරනවා අද රට තුළ ළමුන් හා කාන්තාවන්ට කොයි විදිහේ බාධාවන් හා හිංසන පීඩනයන් තිබුණත් අපි විශාල වශයෙන් ඒවා පාලනය කර ගැනීමට මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි දිළිඳුකම වැඩියෙන්ම පැතිරලා තියෙන්නේ අපේ කාන්තාවන්ගේ අතරේ. ඒ නිසා අපේ රටේ කාන්තාවන්ට හොඳ ආදායම් ලැබෙන ආදායම් මාර්ග බොහෝම අඩුයි. ඒ නිසා තමයි අපි දකින්නේ විශේෂයෙන්ම අපේ කාන්තාවන් බහුතරයක් මේ විදේශගත වෙලා රැකියාවන් සොයාගෙන යන්නේ. ඉතින් මේක විශේෂයෙන්ම පොදුවේ ගත්තාම අපේ රටේ සංවර්ධනයට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරනවා මේ අවස්ථාවේදී මේ කටයුත්ත අවම කරගන්න මගේ යෝජනාවක් හැටියට මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. රජයේ සෑම අමාත්‍යාංශයක් හරහාම ආර්ථික සංවර්ධනයට වෙන් කරන මුදලින් 25%ක් කාන්තාවන් ඉලක්ක කරගෙන ඒ අයගේ කාන්තාවන් සවිවල ගැන්වීමේ ව්‍යාපෘතිවලට යොදවන්න කියලා. ඒක සතුටින් කියන්න ඕනි. මේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව අනුමැතිය ලබා දීලා මේ වෙනකොටත් අදාළ ආයතනවලට මේවා යොමු වෙලා ඒ මඟ පෙන්වීම මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඉතින් මං හිතන්නේ මෙයත් කාන්තාවන් ලබාගත්ත විශාල ජයග්‍රහණයක් හැටියට මම දකිනවා. ඍජුව අපේ අමාත්‍යාංශයෙන් කරන වැඩකටයුතු වලට අමතරව අනිකුත් අමාත්‍යාංශ හරහාද අපේ කාන්තාවන් සවිබල ගැන්වීමට මේ වෙනකොට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මුළු ජනගහනයෙන් 24%ක්ම ඉන්නේ බැන්දබුහා ගෘහමූලික කාන්තාවන්. මං හිතන්නේ මේ කාන්තාවන් සවිබල ගැන්වීමට සවබල් ගැන්වීම අපේ අපිට ප්‍රධාන කාර්යභාරයක් වෙලා තියෙනවා. අපේ ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමාත් මේ සම්බන්ධව විශේෂයෙන් මතක් කිරීමක් කරා. ඒ නිසා අපි ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ අපි ජාතික මධ්‍යස්ථානයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඔවුන්ට සකස් කිරීමට අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. 2016 වර්ෂයේදී අපි කාන්තාවන් ප්‍රමාණයකට ව්‍යාපෘති ආධාර ලබා දීලා තියෙනවා. ඒ හරහා කාන්තාවන් දැනුවත් කිරීම, ඒ වගේම උපදේශක වැඩසටහන්, ඒ වගේම පුහුණු වැඩසටහන් මේ හරහා ක්‍රියාත්මක කරන්න අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේවා තව තවත් ශක්තිමත්ව ඉස්සරහට අරගෙන යන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නියෝජ කතානායකතුමනි, ලෝකයේ අනිත් රටවල් වගේම අපේ රටේත් කාන්තාවන්ට විවිධාකාර හිංසනයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අද මේක සමාජය තුළ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන් ඊට පිළිමයක් වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත්ත හිංසන වැළැක්වීම සඳහා වන 2016-2020 පස් අවුරුදු සැලැස්මක් පිළියෙල කරලා ක්‍රියාත්මක කිරීමට මේ වෙනකොටත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධව සුදර්ශනී ෆර්නාන්ඩපුල්ලේ අමාත්‍යතුමියත් මතක් කිරීමක් කරා. ඒ වගේම 2005 ගෘහස්ත හිංසනය වැළැක්වීමේ පනත ඵලදායීව ක්‍රියාවට නැංවීම සඳහා සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් මේ වෙනකොටත් අපි සකස් කරමින් තියෙනවා. ඒ වගේම නියෝජ කතානායකතුමනි මතක් කරන්න ඕනි, මාතෘ මරණ අනුපාතය සම්බන්ධව විශේෂයෙන්ම අපි ආඩම්බර වෙනවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම වාර්තා වෙලා තියෙන අනුව 100,000 උපත ලබනකොට දරුවන් විශේෂයෙන්ම මරණයට පත් වෙන්නේ 32 පමණ සුළු ප්‍රමාණයක්. ඉතින් මේ මෙතනින් විශේෂයෙන්ම අපි අගය කරන්න ඕනි අපේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයේ තියෙන ගුණාත්මක භාවය නිසා අද එවැනි තත්ත්වයක් උසස් තත්ත්වයක් අපේ රටේ තියෙනවා. සංවර්ධන දියුණු වෙලා තියෙන විශේෂ රටවල් වෙන ජපානය, ඒ වගේම නෝර්වේ, ඇමරිකන් එක්සත් ජනපදය, ඒ වගේම ස්වීඩන, ස්විට්සර්ලන්තය වගේ කැනඩාව වගේ දියුණු රටවල් වල හා සමානව අද අපේ රටට එන්න හැකියාව ලැබිලා තියෙනවා මේ තත්ත්වයන් උඩ. ඒ නිසා මං හිතන්නේ හොඳ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලැබෙන නිසා අද ඒ තත්ත්වය අපිට උදා වෙලා තියෙනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ නියෝජ කතානායකතුමනි, අපේ දේශපාලන භූමිකාව සම්බන්ධව මේ ගැනත් සියලු දෙනාම වගේ අද කතා කිරීමට ලක් වුණා. ඉතින් ඒ නිසා අද අපිත් එකඟ වෙනවා දේශපාලන භූමිකාව තුළ අද අපේ රටේ බොහොම පහළ මට්ටමක තමයි අද අපේ රටේ ඒ ප්‍රතිශතය තියෙන්නේ 5%ක් වගේ ප්‍රතිශතයක්. ඉතින් මේ තත්ත්වය සම්බන්ධව නිරන්තරයෙන් අපේ කාන්තා සංසදයේ ඉන්න සියලු කාන්තා මන්ත්‍රීතුමියන්ලා ප්‍රාදේශීය මට්ටමේ, පළාත් සභා මට්ටමේ, ඒ වගේම සිවිල් සංවිධාන හරහා හැම අවස්ථාවකම අපි විශාල සටනක් කරා මේ ප්‍රතිශතය වැඩි කරගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපේ රජය විසින් පළාත් පාලන පනත සංශෝධනයක් කරමින් 25%ක ආසන සංඛ්‍යාවක් ලබා දෙන්න මේ වෙනකොට අපි පාර්ලිමේන්තුව හරහා අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේකත් ශ්‍රී ලාංකික කාන්තාවන් ලබාගත්තු ඓතිහාසික ජයග්‍රහණයක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය හැටියට කටයුතු කරන මේ කාලය තුලදී මේක සම්මත කර ගැනීමට හැකියාවක් ලැබීම ගැනත් මම නිහතමානීව ආඩම්බර වෙනවා, වගේම සතුටු වෙනවා. ඉතින් මේ වෙනුවෙන් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ කටයුතු සාර්ථක කරගන්න අපේ ගරු අග්‍රාමාත්‍යතුමා විශාල සහයෝගයක් ශක්තියක් අපිට ලබා දුන්නා. ඒ පිළිබඳව එතුමාට අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදීත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් අපේ මන්ත්‍රීතුමන්ලා විත හේරත් මන්ත්‍රීතුමාත් මතක් කරා අපි මේක සම්මත අනුමත කරගත්තට මේ වෙනකොට අපි ඒ සම්බන්ධව මොනවද කරලා තියෙන්නේ කියලා එතුමා ප්‍රශ්න නැගුවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙනකොට අපේ අමාත්‍යාංශය හරහත් කාන්තා කමිටුව හරහා මේ වෙනකොට දිස්ත්‍රික්ක මට්ටමෙන් අපි ඒ කාන්තාවන්ට මේ ක්‍රමවේදය සම්බන්ධව දැනුවත් කිරීම, වගේම පැහැදිලි කිරීම, ඒ වගේම කාන්තාවන් දේශපාලනයට අරගැනීමට උනන්දු කරවීම සම්බන්ධව මේ වෙනකොට වැඩමළු ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. අපේ අමාත්‍යාංශය හරහා පමණක් නෙමෙයි, පළාත් පාලන අමාත්‍යාංශය හරහා, ඒ වගේම විශේෂයෙන්ම කාන්තා සංසදය හරහත් අපි ආරම්භ කරලා තිනවා. ඒ වගේම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ වෙනකොට ඒ පිළිබඳව විශාල වැඩ කටයුතු ආරම්භ කරමින් කටයුතු මේ වෙනකොට ක්‍රියා කරගෙන යනවා. ඉතින් අපි මේ හරහා බලාපොරොත්තු වෙන්නේ පක්ෂපාට ભેදයකින් තොරව කාන්තා නියෝජනය දේශපාලනය තුල වැඩි කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ළමා අපයෝජන හා කාන්තා හිංසනය වැළැක්වීම සඳහා මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවත් සමග එකතු වෙලා අපි විශාල කාර්යභාරයක් මේ වෙනකොටත් අපි ඉටු කරමින් පවතිනවා. ඒ වගේම අපි මේ වෙනකොට පොලිස් ස්ථානවලට ඒකාබද්ධව කාන්තා හා ළමා කාර්යාංශ ඒකක මේ වෙනකොට අපිට 29ක් සම්පූර්ණ කරලා එක ඒකකයට මිලියන 5.5ක මුදලක් වෙන් කරලා බොහොම වටිනාකමකින් යුත් විශේෂයෙන්ම අංග සම්පූර්ණ ගොඩනැගිලි ජනතා අයිතියට පවරා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊයේ දවසෙත් මම අවිස්සාවෙල්ල ප්‍රදේශයේ සීතාවක කොට්ටාෂය තුල මෙවැනිම ඒකකයක් ජනතා අයිතියට ලබා දීමට කටයුතු කරා. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ළමා මිතුරු පරිසරයක් නිර්මාණය කරලා විශේෂයෙන්ම ඒ හරහා ඒ කාන්තාවන්ට දරුවන්ට පැමිණි ලබා දීමේදී මම හිතන්නේ නිදහස් මනසකින් ඇවිල්ලා ඒ කටයුතු කරන්න අවස්ථාව උදා කරලා දෙන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා පෞගිය කාලවලදී මෙවැනි පැමිණිලි ගලාගෙන ආවේ නැහැ. මොකද පොලිසියකට යනවා කියන්නේ කාන්තාවක් වුණාම දෙවරක් කල්පනා කරනවා, බයක් සැකක් ඇති වෙනවා. මේ හේතුන් නිසා මේ පැමිණිලි කිරීමට ගියේ නැහැ. ඒ ප්‍රවණතාවය අඩු වුණා. නමුත් දැන් ඒ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒකයි බොහෝ විට සමහර අවස්ථාවලදී මේ සිදුවීම් වැඩි වෙලා තියෙනවා කියන කතාවත් මතුවෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි ඒ අවශ්‍යතාවය අද ඉටු කරලා තියෙනවා. ඒ නිසා පැමිණිලි අද ගලාගෙන එන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්ට උපදේශන සේවාවන් පවා මේ හරහා අපි සිදු කරමින් පවතිනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ය, මම හිතන්නේ මේ සම්බන්ධවත් විවිධ යෝජනා ඒ වගේම විවේචන මතු වුණා. ඉතින් මම කියන්න කැමති අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට දින 100 වැඩපිළිවෙල හරහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවක් අනුව තමයි අපිට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ. ඒ නිසා අපි අඩුපාඩුකම් තිබුණත් අද ඒ ගර්භණී මාතාවන්ගේ පෝෂණය ගැන හිතලා, ඒ ලැබෙන්න ඉන්න දරුවාගේ පෝෂණය ගැන හිතලා මේ වෙනකොට අපි මේ සාර්ථක වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. එක් ගර්භණී මාතාවකට රුපියල් 2000ක මුදලක් වෙන් වෙන විදිහට මේ කටයුතු අපි සාර්ථකව හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයකම ක්‍රියාත්මක වෙන පරිදි අපි මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම ප්‍රතිලාභී 1,62,8,190කට මේ වර්ෂය තුල ඒ ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. මේ වර්ෂයට මිලියන 7,500ක් අපිට වෙන් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ලබන වසරට ඒ ප්‍රතිපාදනය කප්පාදු වෙලා තියෙනවා කියලා බොහෝ දෙනාගෙන් ඒ විවේචනය මතු වුණා. නමුත් ලබන වසරට අපිට ලැබිලා තියෙන මුදල ප්‍රමාණවත් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. ඒ නිසා විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, මුල් ළමාවිය සංවර්ධන සේවාවන් රට පුරාම අපි විෂමතාවයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනකොට ලෝක බැංකුවේ ආධාර ඇතිව පස් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි මම මතක් කරන්න ඕනි, ලංකාවේ ප්‍රථම වතාවට අපේ අමාත්‍යාංශයත් ජනහා සංඛ්‍යාලේඛන ආයතනයත් ඒකාබද්ධව අපි සංගණනයක් ආරම්භ කරලා සැප්තැම්බර් මාසේ අග වෙනකොට මේ සංගණනය අවසන් කරලා අපි දත්ත පද්ධතියක් අපි සකස් කරලා තියෙනවා. සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳව, දරුවන් පිළිබඳව, පෙර පාසල් පාලිකාවන් පිළිබඳව මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි, මේ රටේ ප්‍රථම වතාවටයි එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ. ඒ වගේම දකුණු ආසියාවේ රටවල් අතුරින් අපිට මේ වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පුළුවන් වීම අපි ලබාගත් ජයග්‍රහණයක්. ඒ නිසා ප්‍රථම වතාවට අද අපි මෙවැනි වැඩසටහනක් ආසියානු දකුණු ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාවේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, පළාත් මට්ටමින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන දෙකක් අපි ආරම්භ කරන්න මේ වෙනකොට පියවර අරගෙන තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ හම්බන්තොටත් ඒ වගේම ඉතුරු ඉතිරි පළාත් සියල්ලගේම ඒ වැඩ කටයුතු ලබන වසර වෙනකොට අපි ආරම්භ කරන්න මේ වෙනකොට කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන සැලසුම් කරලා තියෙනවා ඒ වගේම පෙර පාසල් ගුරුවරුන් හා මුල් අමාවිය සංවර්ධනයට අදාළ නිලධාරීන් පුහුණු කිරීමටත් මේ වසරේ මිලියන 268ක මුදලක් ලැබී තිබෙනවා අපි ඒ වැඩ කටයුතු මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා ඒ වගේම මම මතක් කරන්න ඕනි පසුගියදා ගංවතුරට හසු වෙච්ච සියලුම පෙර පාසල් වල දැවත යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට අපි ලබා දීලා ඒවා යථා තත්ත්වයට පත් කරලා ඒ කටයුතු ආරම්භ කිරීමට අපි සියලු දේ ලබා දීලා අවසන් වෙලා තියෙනවා මේ වෙනකොට. සගරු නියෝජ කතානායකතුමනි ශ්‍රම බලකාය ගත්තහම කාන්තා දායකත්වය ලබා දීමේදී විශේෂයෙන්ම අපේ මන්ත්‍රීතුමියන්ලා ඒ සම්බන්ධවත් මතක් කරා රැකියා ස්ථානවලට යනකොට විශේෂයෙන්ම ඒ අයට ඒ රැකියාවට ගිහිල්ලා නිදහසේ ඒ සේවය කරන්න දරුවන්ගේ ආරක්ෂාව ගැන බයක් සැකක් නැතුව සේවාවක් කරන්න අවශ්‍ය දිවාසුරකුම් මධ්‍යස්ථාන සම්බන්ධව මේ වෙනකොටත් යෝජනා වෙලා තියෙනවා මේ දිවාසුරකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා අපි මේ වෙනකොට 2017 වර්ෂය වෙනකොට මේ ප්‍රමිතීන් 90 දිවාසුරකුම් මධ්‍යස්ථාන 100කට පහසුකම් ලබා දීමට දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
කාලය අවසන් වෙච්චුමිය.
විනාඩියක් දෙන්න නියෝජ කතානායකතුමනි.
ඔබතුමා අන්තිමට කාන්තාව කැම කන වෙලා පරක්කු කරයි කියේ.
නියෝජ කතානායකතුමනි මුල් අමාවිය සංවර්ධනයේ දරුවන් කිරිවීදුර ලබා දීම මේ වෙනකොට අපි හොඳින් කරගෙන ගිහිල්ලා තියෙනවා දරුවන් 54915කට මේ වසරේදී අපි ඒක ලබා දීලා තියෙනවා නමුත් මේකෙදිත් විවිධ ගැටලු මතුවලා තියෙනවා ඒ නිසා අපි මේක ලබන වසරේදී වෙනස් කරන්න අපි යෝජනා කරලා තියෙනවා කිරිවීදුරෝ වෙනුවට කෝෂ්ඨාහි ආහාරයක් ඒ දරුවන්ට ලබා දීමට ඒ වගේම හිංසනයට ලක් වූ ළමුන් පිළිබඳව කලමනාකරණ ප්‍රතිපත්තියක් ළමා නිවාස සඳහා අවම ප්‍රමිතීන් සකස් කිරීම හා ළමා රැකවරණ ආයතන කාර්ය පරිපාටිය වැඩි දියුණු කිරීමටත් මේ සියලු දේ ගැන සාකච්ඡා වුණා. ඒ නිසා ළමා අපයෝජන සිද්ධීන් වලින්ට ක්ෂණික ලබා මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න අපේ 19 29 දුරකථන උපකාරක සේවාව අපි පැය 24ම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කාලය හරස් වෙලා තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මගේ කතාව හැන්සාඩ් ගත කරන්න. විශේෂයෙන්ම අවසාන වශයෙන් මම මේ වෙලාවේදී මතක් කරනවා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ විවිධ මත පළ වුණා. නමුත් ඒ මත දෙපැත්තකට යන්නේ නැතුව ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් අපිට ඉදිරියේදී මේවා මේ සම්බන්ධව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ළමුන් හා කාන්තාවන්ගේ ආරක්ෂාව අභිමානය ඒ වගේම සංවර්ධනය වෙනුවෙන් ගොඩනගන්න අපි සියලු දෙනාටම ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් මේ වසර තුල මේ සියලු දේවල් සාර්ථක කරගන්න විශාල සහයෝගයක් කැපවීමක් කර මගේම අමාත්‍යාංශයේ ලේකම්තුමිය අතිරේක ලේකම්තුමිය ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරිය සභාපතිතුමිය ඇතුළු ජාතික දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන්ට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් මගේ වචන සුවපේ අවසන් කරමි.
පාර්ලිමේන්තුව පස්වර එක දක්වා දිවහාර සඳහා සිටිනවා.